මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන සිල්ලා සිටිනවා.
දෙවැනි කොටස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම විවාදයේ කල්තබන ලද ප්‍රශ්නය 2022 සැප්තැම්බර් 22 සම්මත කිරීමට ඊළඟට ගරු සභානායකතුමාට අවස්ථාව ලබා දෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කල්තබන ලද විවාදය 2022 සැප්තැම්බර් 22 ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වල අංක 8 9 19 50 52 54 55 57 58 68 70 72 111 112 119 120 121 සහ 122 ධර්ණ ස්ථාවර නියෝග වල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තමයි මේ විවාදය පැවැත්වෙන්නේ. දැන් මෙහි අද න්‍යාය පත්‍රයේ සවිස්තරව දැක්වෙනවා. හැබැයි ඊට අතිරේකව අපි සෑම මන්ත්‍රීතුමෙකුටම මේ සංශෝධන පිළිබඳ දැන්ට ස්ථාවර නියෝග වල තියෙන ප්‍රතිපාදන මොනවාද, යෝජිත සංශෝධන මොනවාද කියන එක අපි මීට කලින් බෙදා හැර තිබෙනවා. විශේෂයෙන්ම සමහර ස්ථාවර නියෝග තියෙන, දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පළවෙනි එක 8-2 වගන්තිය තියෙන්නේ කලින් තිබිච්ච හැටියට පාර්ලිමේන්තුවේ රැස්වීම අඟහරුවාද සහ බදාදා දිනවලද අපර භාග 1ටද සිකුරාදා දිනවල පූර්ව භාග 10:30ට ආරම්භ කරනු ලැබිය යුත්තේ කියන. නමුත් ඒකේ සංශෝධනය අපි ගෙනල්ලා තිනවා පාර්ලිමේන්තුවේ රැස්වීම පූර්ව භාග 9:30ට ආරම්භ කරනු ලැබිය යුත්තේ කියලා. මෙන්න මේ ආදී වශයෙන් සංශෝධන මේ මං සදහන් කරපු වගන්ති සියල්ලම සම්බන්ධයෙන් ස්ථාවර කමිටු ස්ථාවර නියෝග පිළිබඳව කමිටුවේ ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රී දෙපැත්තම සහභාගී වෙන කමිටුවේදී යෝජනා කළා ස්ථිර කළා. ඒ අනුව කමිටු යෝජනාව හැටියට තමයි ගරු සභාවට ඉදිරිපත් කළා මේ විවාදය අපි දිගට පවත්වාගෙන ඉන්නේ. අද පස්වරුවේ මේක සම්මත කළා අවසන් කිරීම සඳහා. දැන් මේ කාලය පිළිබඳව මේ ආදි වශයෙන් තිබෙන සංශෝධන වලට අතිරේකවම විශේෂ වශයෙන් අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාර්ය සභාව පිහිටුවීම සම්බන්ධයෙන් 111 දැන්ට තිබෙන ස්ථාවර නියෝගයේ යටතේ දැන් යෝජනා කළ තිබෙන අලුතෙන් තේරීම් කාර්ය සභාවෙන් නිශ්චය කරන ලබන විෂයන් සහ කාර්යයන් පැවරෙන ආංශික අධීක්ෂණ කාර්ය සභාව 20 කරන වැඩි සංඛ්‍යාවක් තිබිය යුත්තේය කියලා. ඒ අනුව තමයි අපි යෝජනා කළ තිබෙන්නේ ආංශික අධීක්ෂණ කාර්ය සභාව 19ක් පිහිටුවන්නේ. මේ තුලින් ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමේදී වඩා පුළුල් මහජන නියෝජිත සහභාගීත්වය, ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදනයේදී අවස්ථාව වැඩි කිරීම සඳහා තමයි මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරලා තිබෙන්නේ. ඒ වගේම මේ යටතේ කරුණු රාශියක් දක්වලා තිනෝ ඒ අධීක්ෂණ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට සහභාගී විය නොහැකි කවුද කියන එක නිල වශයෙන්. ඒ වගේම මෙහි ඊටම වැදගත් කාරණයක් තිනෝ පළවෙනි වතාවට තමයි මේ කාර්යය ආංශික අධීක්ෂණ කාර්ය සභාව සම්බන්ධයෙන් කෙටුම්පත් කළ තිබෙන්නේ. ඒ තමයි තරුණයින් සඳහා 19 අයන්න කාර්යසෝ 18යි 35 අතර තරුණ නීවිතෙන් 5 දිනකට වැඩි පිරිසක් කාර්ක සභාවට සහාය වීම පිණිස සභාපතිවරයාට කැඳවිය හැකිය කියලා. එතකොට මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒකත් මේ සාවරණිය උගල සඳහන් වෙලා තිබෙනවා. අවසාන වශයෙන් තේරීම් කාර්ක සභාවෙන් නියම කරලද මාර්ග උපදේශ මත තරුණ නියෝජනය සඳහා තෝරා ගැනීම නිර්ණායක තීරණ කර ලැබිය යුතුය කියලා. ඒ අනුව මේ අවශ්‍ය වන්නා වූ ඉඩකඩ මේ ස්ථාවර නියෝග සංශෝධන යටතේ අපි ඇති කළා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය මාස කීපයක් තුල අප්‍රේල් මාසයේ සිට තිබුණු යම් යම් අරගල උද්ඝෝෂණ, ඒ වගේම තරුණ හඬ මේවට කන් දීම රජයේ වගකීමක් හැට අපි සැලකුවා. ඒ නිසා ආණ්ඩු පක්ෂයත් දෙකම එකතු වෙලා මේ තරුණ නියෝජනයක් ආංශික අධීක්ෂණ කාර්ය සභාවට ලබාදීම සඳහා තීන්දු කළා. ඒ නිසා සෑම ආංශික අධීක්ෂණ කාර්යක සභාවකටම 18:35 අතර තරුණීන් 5 දෙනෙක් එක කාර්ය සභාවට 5 දෙනා බැගින් නම් කිරීමටත් එය රොටේෂන් එකක් හැටියට මාරු වෙමින් යන වැඩපිළිවෙළක් සඳහා ප්‍රතිපාදන සැලසලා තියෙනවා. ඒ තුලින් මම හිතනවා විශේෂයෙන්ම දැන් සාමාන්‍යයෙන් අවුරුදු 5කට පාර්ලිමේන්තුවක් පත් කළාන් පස්සේ පාර්ලිමේන්තුව තමයි තීන්දු කරන්නේ අනපනත් සම්මත කිරීම. අමාත්‍ය මණ්ඩලය තමයි තීන්දු කරන්නේ ප්‍රතිපත්ති මේ තීන්දු සම්බන්ධයෙන්. නමුත් මේක පුළුල් පරාසයකට ගිහිලා තියෙනවා. ඒ පුළුල් පරාසයකට ගිහිලා තියෙන නිසා තමයි ආංශික අධීක්ෂණ කාර්යක සභාවල ආණ්ඩු පක්ෂ විපක්ෂ දැන් 19ක් තියෙනවා. ඒතර තව මන්ත්‍රීවරු නිල නොදරන ගරු මන්ත්‍රීවරුන්ට පුළුවන් 19 දෙනෙකුට මේ ආංශික අධීක්ෂණ කාර්යක සභාවල සභාපති ධුරයන් දරන්න. ඒ වගේම තවත් ඒ සංයුතිය සඳහන් කරලා තියෙනවා. තවත් මන්ත්‍රීවරු ගණනාවක් එතෙන්ට එනවා. ඒතර උපදේශක කාර්යක සභාව එකපසකින් තියෙනවා. ප්‍රතිපත්ති මේ කරුණු සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාර්යක සභාවක් වෙනම තියෙනවා. මාසකට දෙවතාවක් අඩු වශයෙන් රැස් විය යුතුයි කියලා. ඒතර ඒ තුලින් යම් කැබිනට් පත්‍රිකාවක් ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වුණහම පස්සේ ඒක ආංශික අධීක්ෂණ කාර්යක සභාවදී සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. ඒබැයි නිශ්චිත කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තුල සාකච්ඡා කළ අවසන් කළා ඒ නිර්දේශයන් ලබා දෙන්න ඕනේ. නිරීක්ෂණ. ඒ වගේම අවශ්‍ය නම් සම්පත් දායකින් කැඳවන්න පුළුවන් ඒගොල්ලන්ගේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා. තරුණ නියෝජිතින්ට පුළුවන් සභාපතිවරයාගේ එකඟතාවය ඇතුව යම් ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමක් කරන්න. නමුත් එයාට අවශ්‍ය නම් එයාගොල්ලන්ගේ මතයන් ඇමුණුමක් හැටියට වෙනම ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර මැතිවරණයකින් පාර්ලිමේන්තුව ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ පත් වුණහම පස්සේ අයිත් අවුරුදු 5ක් යනවා නියමිත වශයෙන් නිල වශයෙන් මැතිවරණයක් පවත්වන නියමිත කාලයේදී. ඒ කාල සීමාවට පෙරාතුව වුවත් මේ තීන ක්‍රමවේදය තුලින් වඩා පුළුල් මහජන නියෝජිතින්ට ප්‍රතිපත්ති සම්පාදනයේ සහභාගී වීමේ හැකියාව තමයි මෙහිදී ලබා දීමට කටයුතු කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද අපේ රටේ මේ වෙනත් සමහර රටවල තියෙන වගේ මේ රිකෝල් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම වැඩ පිළක් නැහැ. ඊළඟට යම් පනතක් සම්මත වුණාන් පස්සේ ඒක නැවත අභියෝගයට ලක් කරන්න පුළුවන් ප්‍රතිපාදන අපේ ව්‍යවස්ථාව තුළ නැහැ. ඒ වගේම මම මෙහිදී සඳහන් කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වගන්ති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වගන්තියෙන් තමයි ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 75 ව්‍යවස්ථාදායක බලය. කරු මුලාසුනරුළු මන්ත්‍රීතුමනි, අතීතයේද බලපාන්නා වූ නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයන් පරිච්ඡින්න කරන්නා වූ හෝ සංශෝධනය කරන්නා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් ඇතු කරන්නා වූ හෝ නීති ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේය. එසේ වුවද එක තමයි ප්‍රොවයිසෝ එක ව්‍යතිරේකය අයන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක හෝ ක්‍රියාපටිපාටිය ක්‍රියාකාරීත්වය අත්තිරවන්නා වූ නීතියක් පැනවීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්නා වූ නීතියෙන්ම ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනු ලබන්නේ නම් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිච්ඡින්න කරන්නා වූ නීතියක් පැනවීම හෝ පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේ. ඒ වගේම 76 වගන්ති එකෙන් කියනවා ව්‍යවස්ථාදායක බලය පවරා දීම කියලා. එක, පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේය. පාර්ලිමේන්තුවට බෑ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුවට තියෙන නීති සම්පාදනය කිරීමේ බලය අත්හරින්න. කිසිම ආකාරයකින් අනුසතු නොකළ යුත්තේය. වෙනත් කෙනෙකුට ඒක අභිනියෝජනයක් කරන්න පුළුවන් කමකුත් නැහැ. කවර වූ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිට විය යුත්තේය. පාර්ලිමේන්තුවට කිසිම ආකාරයකින් බෑ ව්‍යවස්ථාදායක බලයක් තියෙන කිසිම වෙනත් අධිකාරියක් පිහිටුවන්නට. ඉතින් ඒක නිසා මෙහිදී පාර්ලිමේන්තුව විසින් දෙවැනි උපවගන්තිය දිනන මහජන ආරක්ෂාව අදාළ නීතියක අනුකූලව ඒ ආදි වශයෙන් හදිසි අවස්ථා නියෝග පැනවීම ඒ ආදි වශයෙන් බලතල පවරා දීලා තියෙනවා. මේක තමයි පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය කියන්නේ. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රඳාපවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 සහ 76 එක වගන්තිය එක්ක. දැන් අපි දකිනවා පසුගිය දවස්වල සමහර ජනමාධ්‍ය වලින් වාර්තා කළා. ඒ වගේම සමහර සජීවී වැඩස්ථාන් වලදී රූපවාහිනී මාධ්‍යයන් වල සමහර දේශපාලකයන් සමහර සංවිධානවල නියෝජිතයින් අදහස් ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තුවට සමගාමී මහජන පාර්ලිමේන්තුවක් ඇති කරන්න ඕනේ කියලා. ඉතින් ඒක මේ ව්‍යවස්ථාවට පටහැනි සම්පූර්ණයෙන්. මේ ව්‍යවස්ථාවට පටහැනි ප්‍රකාශයවා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයත් ව්‍යවස්ථා දැක බලයත් කියන එක මේ ආකාරයෙන් ව්‍යවස්ථාගත කළ තිනකොට ඊට පටහැනිව කටයුතු කරන්න කාටවත් බෑ. දැන් පහුගිය කාලේ එහෙම ප්‍රයත්නයක්වත් තිබුණා මුලස්සුනාරුණ මන්ත්‍රීතුමනි. පාර්ලිමේන්තුව වට කරන්න ආවා පාර්ලිමේන්තුව අල්ල ගන්න. එහෙම කරන්න බෑ පිරිසකට. ඊළඟට පාර්ලිමේන්තුව තියෙන ජනමත ජනවරම ගැන සමහරු විවිධ මත ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ජනවරම කියන්නේ ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මාධ්‍යමේතු මැතිවරණයක් තිබ්බාම මේ රටේ ජනතාව තමයි පහුගිය කාලේ නම් හිටියා මිලියන 16ක්. ඒ මිලියන 16 ඡන්දය තමයි දිස්ත්‍රික් පදනමින් ඊළඟට ඒ තීරලා එන අනුපාත නියෝජන ක්‍රමයේ 90 මන්ත්‍රීවරු 225ක් නියෝජනය වෙලා ඉන්නේ. එතනින් තමයි කියවෙන්නේ මේ 22.5ක් වන මිලියන ජනතාව නියෝජනය කරන්නේ සියලු දිනාටම එකතන රැස් වෙන්න බැරි නිසා අපි මේ 225ක් මෙතනට එවලා තිනවා ඒ අය නියෝජනය කරන්නේ. එතකොට එතන තින්නේ මහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය රිප්‍රසෙන්ටටිව් ඩෙමොක්‍රසි. ඒක මහා බ්‍රිතාන්‍යෙත් එහෙමයි වෙස්ට්මිනිස්ටර් ආකෘතිය හැම රටකම එහෙමයි. අනිත් රටවලත් එහෙමයි. එතකොට මෙන්න මේ මන්ත්‍රීවරුන් මැතිවරණයකින් පත් කළා එවන එවන්නේ ඒ ජනවරම. ඒතර යම් සිද්ධියක් සංසිද්ධි මාලාවක් සිදු වුණයි කියලා ජනවරම අත්හැරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් 1970 එදා සමගි පෙරමුණු ආණ්ඩුවට 3-2 බලයක් ලැබුණා පාර්ලිමේන්තුවේ. 71 කැරල්ලක් ආවා. පොලිස් ස්ථානවලට පහර දුන්නා. 10-12,000 ජීවිත අහිමි වුණා. 15,000 විතර පුනරුත්ථාපනය වුණා. හැබැයි ඊට පස්සේ මේ ආණ්ඩුව 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 3-2. එහෙනම් කෙනෙකුට කියන්න පුළුවන් මේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වළංගු වෙන්නේ නැහැ. 70 දුන්න ජනවරම 71 සුච්ච සිදුවීම් නිසා විකෘති වෙලා තිනෝ ඒ මහජන නියෝජිත වරම එහෙම කිව්වේ නැහැ කවුරු. එහෙම කියන්න බෑ. ආයතව සිද්ධියක් ගම 80ට 89 90 ගන්නකොට 82 ගැන ජනමත විචාරණයක් තිබ්බේ. ඊළඟට 88 තිබ්බ නැවත ජනාධිපති මැතිවරණයක් ඡන්දය දුන්න සංඛ්‍යාව ප්‍රතිශත ඊටාම පහලට ආවා. යන්තම් 50% පැන්න විතර. එතකොට මැතිවරණයේ ප්‍රතිඵල දෙනකොටත් ඡන්ද මැදිස්ස ගණනාවක ප්‍රතිඵල අවලංගු කළා. මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මැදිස්සාන 42ක ප්‍රතිඵල අවලංගු කරා. ඡන්දෙට ඡන්දේ දාන්න යන අයට මරණ දඬුවම දෙනවා කියලා දුන්නා. මැතිවර රාජකාරිය දුන නිලධාරීන් විශාල පිරිසක් ජීවිත අහිමි වුණා. ඡන්ද ගණන් කරන්න බැරි වුණා. ශූන්‍ය කළා ඒ ඡන්ද පෙට්ටි. සේෂන් මොණරාගල වැනි දිස්ත්‍රික්කවල සමහර ඡන්ද පෙට්ටිවල ඡන්ද 10යි 12යි එහෙම තිබුණේ. හැබැයි එතනින් පත් වුණා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඡන්ද පෙස්සම් වැටුණා. නමුත් ජනවරම අහිමි වුණේ නැහැ. එතුමා රටපාලනය කරගෙන ගියා විධායක බලය තියාගෙන. 89 මාර්තුවල තිබ්බා මහමැතිවරණේ. මහමැතිවරණෙන් එදා තිබිච්ච ආණ්ඩු පක්ෂයට ආසන 125කට පොඩ්ඩක් වැඩි සංඛ්‍යාවක් ලැබුණා. එතකොට 90 වෙනකොට එක පැත්තකින් උතුරු නැගෙනහිර LTTE ප්‍රශ්නේ, දකුණේ අනිත් පැත්තෙන් නාඳුනන තුවක්කුකරු, රාජ්‍ය විසින් මේ අද මේ සමහරු කතා කරනවා මේ ම්ලේච්ඡ ප්‍රහාර භීෂණ ඒවා දැකලා නැහැ දැන් කවුරු. 1990 මේ පිට කියන්නේ දැන් අවුරුදු 45කට වැඩි නම් මිසක් ඒ සිද්ධි මතක නැහැ. බොහොම සරල දඬුවම් තිබුණේ. ටයර් දෙකක් ප්‍රමාණවත් වුණා ජීවිතයක් අහිමි කරන්නට. ඇස්තමේන්තුගත ප්‍රමාණය 50,000ක් 60,000ක් තරුණ ජීවිත අහිමි වුණා. එතෙන්දී දේශපාලන පක්ෂවල නායකයින් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා, එදා හිටපු ආරක්ෂක ඇමතිවරයා, මෙහෙම ගත්තාම ලයිස්තුව විපක්ෂෙත් එහෙම ජීවිත අහිමි වුණා. මරා දැම්ම. දැන් කාවද අධිකරණයට ගෙනිච්චේ? ආ මට කියන්න බලන්න, කී දෙනෙක් අධිකරණයට ගෙනිච්චද? මිනිමරුන් චෝදනාවල අක්කල්ල හිටන් මරණ දඬුවම් දුන්නද? නෑ. හොයාගන්නත් බැරි වුණා. එදාත් රැඳවුම් නියෝග තිබුණා. එදාත් ත්‍රස්වාදී වැලැක්වීම පනතක් තිබුණා. හදිසි නීතියක් තිබුණා. අවුරුදු 6ක් අඛණ්ඩව මාසයකට වතාවක් මේ පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දීර්ඝ කරන විවාදයක් තිබ්බා. ඒ ඉතිහාසය සමහරුන්ට අද මතක නැහැ. එදා වෙච්ච දේවල් මතක නැහැ. පාසල් දරුවෝ පවා පාරට බැස්සා. සූර්ය කන්දේ පාසල් ශිෂ්‍යින් යුනිෆෝම් එකත් එක්ක පේ සභාපතිතුමාට මතකද දන්නේ නැහැ. මගේ මතක ඇට 32ක් ඝාතනය කළ වල්ලලා තිබ්බා. ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගිහලා හොයාගත්තා. ඒ චූදිතේට මොකද වුනේ? උසාවි ගෙනිච්චද? එල්ලුංග සැරියද කවුරු හරි? නෑ. මෙන්න මේ වගේ ඉතිහාසයක් පහු කරගෙන අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම පැහැදිලිව කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට බලය ලැබිලා තිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලින් ඉතා පැහැදිලිව බලය ලැබිලා තිනවා ස්ථාවර නියෝග හදන්න පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය ඉදිරියට ගෙන යාම සඳහා. ඒ මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය තවත් ශක්තිමත් කිරීමක් තමයි මෙතනින් වෙන්නේ. එහෙමනම් පාර්ලිමේන්තුවට සමගාමී වෙනත් ආයතනයක් මහජන ඡන්දයෙන් මිසක් වෙනත් කිසිදු ආකාරයකින් පිළිහිටවන්නට ව්‍යවස්ථාව අනු පුළුවන් කමක් නැහැ. කවුරුන් එහෙම ප්‍රකාශයක් කරනවා නම් ගරු කථානායකතුමාට පුළුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව තියෙනවා ඒකට යොමු කළා ඒ පිළිබඳව ගන්න පුළුවන් පියවර ඒකක් මේ ව්‍යවස්ථාවේ තියෙනවා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයේ යටතේ. ඒ වගේම 1953 මගේ මතකයේ හැටියට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත දෙනවා. ඒ පනත යටතේ පාර්ලිමේන්තු සහභාගී වීමට එන මන්ත්‍රීවරුන්ට ඉවර වෙලා යනකොට ඒ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තියෙනුනේ. එමනේ විපක්ෂ සංවිධායකතුමෝ. ඉතින් මේ අපි කවුරුත් මේ 225ට දොස් කිව්ව ඇත්ත. ඒකට හේතුත් තිබුණා. හැබැයි එයින් අදහස් වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තු වෙනුවට තවත් පිරිසකට ගිහිල්ලා කොයි හරි මහජන පාර්ලිමේන්තුවක් පිහිටුවාගෙන එතනින් රටපාලනය කරන්න පුළුවන් කියලා. එහෙම අදහසක් නැහැ. එමනම් ඒ ඕනෙකට ගුප්ලන් ඊළඟට තියෙන මැතිවරණයකදී තමන්ට ඉදිරිපත් වෙලා ජනතාවගේ කැමැත්ත අරගෙන අන්න ජනවරම. දැන් මම දැක්ක සමහර දේශපාලඥයෝ මේ පෙරේද කියලා තිබුණා මේ පොදු ජන පෙරමුණට ලැබිච්ච ජනවරම දැන් නැහැ. දැන් කියන සමහරුන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නැහැ. සභාපතිතුමනි. කියන සමහරුන්ගේ පක්ෂවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නැහැ. දැන් පළාත් පාලන මැතිවරණේ තිබ්බම ඕනනම් තරම් කරලා බලන්න පුළුවන් කී දෙනෙක් දිනනවද කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්. ජනතාව තීන්දුව කරයි. නමුත් අපි මන්ත්‍රීවරු හැටියට මේ ව්‍යවස්ථාව අනු අපි දිරුම් දීලා තියෙනවා. ව්‍යවස්ථාව රැකගන්න අපේ හැමෝගෙම යුතුකමක් තියෙනවා 225. මේක ශක්තිමත් කිරීම තමයි මේ ස්ථාවර නියෝග යටතේ සංශෝධන වලින් අපි කළා තින්නේ. යම් කාලයක් යනකොට මේවා ප්‍රවර්ධන නැති වෙන්න ඕනේ, අලුත් තත්ත්වයන් නැති වෙන්න ඕනේ. ඉතින් එන්නේ හේතුව නිසා මේ ස්ථාවර නියෝග මේ සංශෝධනය කිරීම සඳහා ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙච්ච ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දෙපිරිසම සම්බන්ධ වෙච්ච සහභාගී වෙච්ච කමිටුවේදී තීන්දුව කළා. ඒක මේ ගරු සභාවට ගෙනල්ලා ගරු සභාවේ අනුමැතිය ඇතුව ඒ සංශෝධන අපිට සම්මත කරන්න පුළුවන්. තව කාර්යපටිපාටි වශයෙන් තිබෙන සංශෝධන ප්‍රමාණයක් තියෙනවා. ඒ සංශෝධන ටික අපි ඡන්ද විමසන අවස්ථාවේදී කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන්න ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින් මම කතාව අවසන් කරනවා.
මේ ළඟට විපක්ෂ සංවිධායකතුමා අපි ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.
ගරු මූලසදරුඩ මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මේ සංශෝධන ඇත්ත වශයෙන්ම කාලෝචිත වූවා. ඇත්ත වශයෙන්ම ජූනි මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තු කමිටුව රැස් වෙච්ච වෙලාවේ මම යෝජනා කෙරුවා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවයි, ඒ වගේම මුදල් කාරක සභාවයි සභාපතිකම් විපක්ෂයට දෙන්න කියලා. ඒක පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව පිළිගත්තා ජූනි මාසේ 7 වෙනිදා. කතානායකතුමා කිව්වා අවශ්‍ය ස්ථාවර නියෝග සංශෝධන කරන්න කියලා. නමුත් අපේ සභානායකතුමාට මම කියන්න ඕන ඒකට සංශෝධනයක් ඇවිල්ලා නැහැ. මේ ව්‍යාපාර පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ මම යෝජනා කෙරුවාම කතානායකතුමාත් පිළිගත්තා. කෝප්පයකේ සභාපතිකම විපක්ෂයට දෙන්න ඕනේ කියලා. නමුත් කතානායකතුමා කිව්වා ස්ථාවර නියෝග වෙනස් කරන්න කියලා. නමුත් ඒක වෙනස් කළා නෑ. ඉතින් ඒක තමයි අත් වශයෙන්ම අද තත්වය. මම මේක යෝජනා කෙරුවේ දියුණු රටවල ලබන් හැමදාම මේ පාර්ලිමේන්තුවේ මේ කිව්වා. ඇමරිකාවේ, යුරෝපයේ, ජපානයේ මේ මුදල් විශේෂයෙන්ම මුදල් කාරක සභාවේ සභාපතිකම දෙන්නේ විපක්ෂයට. ඒක ආණ්ඩුවට හොඳයිනේ. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉන්නකොට කවුරු හරි නීති විරෝධී වැඩ කරනව නම්, හොරකම් කරනව නම් ඒ මන්ත්‍රීවරයා ආණ්ඩුවට දෙනුම් දෙන එක හොඳ නැද්ද? ආණ්ඩුව මේ අපවාදයට ලක් වෙන්නෙත් නැහනේ. ඇමරිකාවේ එහෙමයි, මහබ්‍රිතාන්‍යේ එහෙමයි, යුරෝපයේ එහෙමයි. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉන්නේ මුදල් කාරක සභාවල. ඒක ආණ්ඩුවටත් හොඳයි, රටටත් හොඳයි. කොහොමද ඒ වෙනස සිද්ධ වෙලා නැහැ? හැබැයි අද උදේ මට ආරංචියක් ලැබුණා. කෝපා රැස්වීමේදී කබි රශිම් මැතිතුමාට කෝපායක සභාපතිව දීලා තියෙනවා. ඒ කැමැත්තෙන් දුන්නේ කොහොමද මම නරකයි කියන්නේ. මේ ආදර්ශය එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දුන්නේ ගරු මන්ත්‍රීතුමනි. 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ජේරාජ් ෆර්නැන්ඩෙපොලේ මහත්මයාට පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට එදා කෝප්පගේ සභාපතිකව දුන්නා. යහපාල ආණ්ඩුව කාලේ ජනතා විමුක්ති පෙරමුණට දුන්නා. අත ඔබතුමා පිළිගන්නේ නැති ජනතා විමුක්ති පෙරමුණේ හෙලිදරව් කිරීම විශාල වශයෙන් උපකාරය වුණා පසුගිය පැතිවරණ ජයග්‍රහණයට. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් හිට කෝප් එකේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිත්වය අධ්‍යයනය තියෙනවා. මම අද උදේ කතා කරගත්තු වාගේ ඉල්ලීමක් කෙරුවා අපේ මන්ත්‍රීවරු විශාල පිරිසක් රට. ඒ ඇයට රූම් එක හරහා ඡන්දය පාවිච්චි කරන්න ඉඩ දෙන්න කියලා කතා කරගත්තු වාගේ ඉල්ලීමක් කෙරුවා. මම ඉල්ලුවේ එතුමා කිව්වා ස්ථාවර නියෝගලයක නෑ කියලා. හැබැයි එතුමා පාර්ලිමේන්තුවේ කමිටු ගණනාවක් රූම් සාක්ෂරයෙන් කැදෙව්වා. කමිටු ගණනාවක්, මොකද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ගණුව කටහඬින් ඡන්ද දෙන්න පුළුවන්, අත උසල ඡන්ද දෙන්න පුළුවන්. ඉතින් රූම් එකේ ඔක්කොම පේනවනේ. කටහඬත් අඳුර ගන්න පුළුවන්, මූණත් අඳුර ගන්න පුළුවන්, අත උසලවත් පේනවා. ඉතින් අපේ මන්ත්‍රීවරු ගණනාවක් හෙට රට ඒ යට ඡන්දයක් දෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලීමක් කරනවා රූම් තාක්ෂණයෙන් ඒ යට හෙට ඡන්ද පාවිච්චි කරන්න අයිති ලබා දෙන්න කියලා. මම හිතන්නේ මේ මම එදාම ජූනි මාසේ 7 වෙනිදාම ගරු සභානායකතුමනි මම යෝජනා කෙරුවා. දැන් අපි අවුරුදු ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හැමදාම මේ කෝප් වාර්තා, කෝප වාර්තා අපි මේකේ සාකච්ඡා කරනවා. නමුත් ඒක ඇතර ඉවරයි. ඉතින් ඉවරයි. ඉතින් ඊහාට අඩියක්වත් නැහැ. මම යෝජනා කෙරුවා ජූනි මාසේ 7 වෙනිදා මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ අවසන් වාර්තාව, ඒ වගේම මුදල් කාරක සභාවේ අවසන් වාර්තාව, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අවසන් වාර්තාව නීතිපතිට අරින්න කියලා. නීතිපතිට පළවෙනි අවස්ථාවේ මෙහෙම යෝජනාවක් කරලා තියෙනේ. ඇත්ත වශයෙන්ම මට මහල එකක් දුබා කිව්වා. ඒ සංශෝධනය පිළිගත්තා කියලා. ඒක පිළියම් තියනවා කියලා කිව්වා. නීතිපති ධර්ම එක. නීතිපතිට
ඒ අවශ්‍ය විදිහට යොමු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා.
ඒක මට මම බහල එකක් දුබාර කතා කරුවා. එතුමා කිව්වේ කෝප වාර්තා, කෝප පරි, කෝප වාර්තාව පාර්ලිමේන්තුවට ආවම පාර්ලිමේන්තුවේ අවසරය ඇතුව නීතිපතිට අරින්න සංශෝධනයක් කාරක සභාවේ අවස්ථාවේදී ගේන වගේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේක සැලකිය යුතු ජයග්‍රහණයක්. මොකද අවුරුදු ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ මේ කෝප්සා කෝබා වාර්තා සාකච්ඡා වෙනවා. නමුත් ඒක එතන ඉවරයි. අගලක් ඉස්සරහට ගියේ නැහැ. දැන් පසුගිය කාලේ මට මතකයි දැන් බැඳුම් කර ප්‍රශ්නේ ඒ වගේ මෑතක සීනි වංචාව මේකේ වංචා ගණනාවක් තියෙනවා. නමුත් ඒ කිසිවක් ඉස්සරහට ගියේ නැහැ. ඉතින් ඒක හොඳ වෙනසක්. අපි සතුටු වෙනවා, අපි සතුටු වෙනවා රජයේ ඒක පිළිගැනීම ගැන. ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභාව කරු මන්ත්‍රීතුමනි, මේ ආංශික අධීක්ෂණ කාරක සභාවගේ නම යහපාලන ආණ්ඩුවේ. ඒ ගියේ හේතුව තමයි ඔබතුමා දන්න උපදේශක කාරක සභාවකට ගියාම සාමාන්‍ය සාකච්ඡා වෙන්නේ සිල්ලර කරුණු. මන්ත්‍රී රෝගී ප්‍රශ්න, ඡන්දදායිනිය ප්‍රශ්න. එහෙමද? ලයිට් කඩුවක් කොහෙද දාන්නේ? වතුර ටැප් එකක් කොහෙද දාන්න ඕනේ? ඔය වගේ. හැබැයි කිසිම පනතක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන කිසිම පනතක් ගැඹුරින් අධ්‍යයනයක් වෙන්නේ නැහැ. ඉතින් යහපාල ආණ්ඩුව කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ අදහසක් අනුව මේ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කෙරුවා. ඒකෙන් මොකද වෙන්නේ? පනතක් පාර්ලිමේන්තුවට එන්න කලින් ආංශික අධීක්ෂණ කාරක සභාවට යනවා. එතන වගන්තියේ වගන්තියේ සාකච්ඡා කරනවා. එතන දෙපැත්තේ මන්ත්‍රීවරු ඉන්නවා. ඉතින් ඒක ඉතාමත් හොඳයි. මොකද පාර්ලිමේන්තුවට එනකොට ඒක අධ්‍යයනය කළා, අවශ්‍ය වෙනස්කම් කළා, අවශ්‍ය නිර්දේශත් එක්ක තමයි පාර්ලිමේන්තුවට එන්නේ. නමුත් මොකද වුනේ? මේ ආණ්ඩුව බලයට පත් වුණා විතරයි ඉස්සෙල්ලාම කතා නායකතුමා කිරුවේ සභා නායකතුමත් එක්ක එක්ක හුවෙලා මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව අත්තිටෙව්වා. අවුරුදු දෙකක් ආංශික අධීක්ෂණ කාර්ක සභාව නැතුව ගියා. මම පාර්ලිමේන්තුවේ මං හිතන්නේ 25 වතාවක් විතර හැමදාම උදේට රැකිලා මම කිව්වා මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව ඇති කරන්න. මේක රටටත් හොඳයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් හොඳයි, මන්ත්‍රීවරුගේ දැනුම වැඩි වෙනවා. මොකද ආංශික කාර්ක සභාවකට ගියාම වගන්ති වගන්ති සාකච්ඡා කරනකොට මන්ත්‍රීවරුගේ දැනුම වැඩි වෙනවා. නමුත් අවුරුදු දෙකක් අත්තිටෙව්වා. 20 සංශෝධනය ගේනකොට මම ඔබතුමාට කියන්න ඕන, සාමාන්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් හදන්නේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවකින්. නමුත් 20 ව්‍යවස්ථා සංශෝධනය හැදුවේ ඒක නීතිපති සම්බන්ධුනෙත් නැහැ, තේරීම් කාරක සභාවක්වත් නැහැ. හිටපු ජනාධිපතිතුමාගේ නඩු කතා කරපු නීතිඥවරු 14-15 විතර එක්කව් වෙලා විවස්ථාවක් හදලා ඒක පාර්ලිමේන්තුවේ කිසිම කාරක සභාවකට ඉදිරිපත් කරන්න නැතුව කොටස් ගාල පාර්ලිමේන්තුවට දැම්මා. දැන් 20 සංශෝධනය පාර්ලිමේන්තුවට දානකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් මේක දැකලා ආංශික අධීක්ෂණ කාරක සභාවක් තිබ්බනම් 20 සංශෝධනය ආංශික අධීක්ෂණ කාරක සභාවට ගිහිල්ලා එතර කිරලා මැනලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරද්දී එහෙම දෙයක් වුණේ නැහැ. කෙලිම පාර්ලිමේන්තුවට ලැබුවා. ආණ්ඩුව තුරුන් දෙක තිබ්බා, සම්මත වුණා. නමුත් මොකද්ද වුනේ? ඒ 20 සංශෝධනයේ තිබ්බ වගන්ති නිසා පාලකයෝ හිතුවක්කාර වුණා. ඔබතුමාලා දකින්න නැද්ද පසුගිය කාලේ හිතුවක්කාර වුණා. ඉතින් ප්‍රබාද වෙලා හරි ආංශික අධීක්ෂණ කාරක සභාව පිටුපෙක හොඳයි, ප්‍රමාද වෙලා හරි ආරම්භ කිරීම ගැන අපි සතුටු වෙනවා. එතකොට මුදල් කමිටුව නංගරු මන්ත්‍රීතුමනි, ස්ථාවර නියෝග අනුව මුදල් කමිටුව තියෙන්න ඕන විපක්ෂයට. අපිට තියෙන්න ඕන සභානායකතුමා මුදල් කමිටුව තියෙන්න ඕන විපක්ෂයට. දැන් ස්ථාවර නියෝග අනුව ෆිනෑන්ස් කමිටු එක මුදල් කමිටු තියෙනවා විපක්ෂයට. අපි අවුරුදු දෙකකට කලින් අපි හර්ෂද සිල්ල මහත්තයා අපි යෝජනා කළා ෆිනෑන්ස් කමිටු එක 2020 ජනවාරි මාසේ. නමුත් මොකද කතා නායකතුමා කෙරුවේ? සභානායකයි වර්තමාන අගමැතිතුමා ස්ථාවර නියෝග අත්තිට වෙලා ඒක දුන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු. වැරදි වැඩක් නේ කෙරුවේ. මොකද්ද? ඒකෙන් තමයි අපි මේ රට අගාධයට ගියේ. මූලාසනාරුණ මන්ත්‍රීතුමා අවුරුදු දෙකකට කලින් අපිට දුන්නා නම් මේක. අපි අවුරුදු දෙකකට කලින් කියන රට බංකොලොත් වේගෙට යන්නේ. ඒතොර ආණ්ඩුවට අවුරුදු දෙකකට කලින් IMF එකට යන්න පුළුවන්. විපක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා පෙන්නලා දෙනවා. We are on the road to bankruptcy. ගෝටු IMF. අපි බංකරොත් වේගට යන්නේ යන්න IMF එකට කියලා 2020 ජනවාරි මාසේ වෙනකොට පෙන්වන්න තිබ්බා. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දීලා මොකද්ද කියේ පාර්ලිමේන්තුවේ ඕන් තරම් මුදල් තියෙනවා. ඕන් තරම් ඩොලර්ස් තියෙනවා. ඕන් තරම් රුපියල් තියෙනවා. අන්තිමට මොකද මේ මාසේ තමයි අපි දන්නේ. ඩොලර් මිලියන 7800කින් මිලියන 20 ඉතුරුලා තිබේ. අපි ಭಾರತ එතකොට මිලියන ඩොලර් මිලියන 7800ක් තිබ්බා. මේ මාසේ වෙනකොට ඉතුරුලා තිබෙන ඩොලර් මිලියන 20යි. ඒකත් එදා අපි දැනගත්තේ මහා බැංකුවේ අධිපතිතුමා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ. ඉතින් මේ ඔක්කොම හෙලිදරව් වෙනවා විපක්ෂයට මුදල් කාර්ක සභාවේ සභාපතිකව දුන්නා නම් කලින් IMF යන්න තිබ්බා. මේ වගේ මිනිස්සු මේ වගේ අපහසුතාවයන් වලට කවදාකවත් ලක් වෙන්නේ නැහැ. අද අපිට මුදල් තියෙනවා කියලා ඉඳලා අන්තිම මොහොතේ තමයි IMF ගිහිල්ලා දැන් මුළු රටම රුපියලුත් නැහැ ඩොලරුත් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම විශාල අසාධාරණයක් රට කෙරුවේ. ඉතින් මම අපේ මේ සුසිල් ගරු සභානායකතුමා දේශපාලන කතා කීපයකුත් කිව්වා. දැන් එතුමා කිව්වා 71 කැරැල්ල තිබුණු වෙලාවේ ජනවරම නැති වුණා කියලා. ඒක ඇත්ත. මම පිළිගත්තා. ඊට පස්සේ තේ ආණ්ඩුව වැඩ කරගෙන ගියා. මම දන්නේ නැක මෙතිරිය. නමුත් මෙදා තත්ත වෙනස්. මෙදා මේ අරගලේ කාලේ අගමැතිතුමා ගියා දාලා. ජනාධිපතිතුමා දාලා ගියා. කැබිනට් එක දාලා ගියා. අන්න ඒකයි වෙනස. ජනවරම හම්බ වෙච්ච අය දාලා ගියා. ජනවරමක් නැති අය පත් වුණා. ඉතින් ඒකයි අද රටේ තියෙන විශාල ප්‍රශ්න. ජනවතයක් නැති පාලකයෝ අද වගකීම් වල ඉන්නවා. ඉතින් ඒ අදහස් ඉදිරිපත් කරමින් ප්‍රමාද වෙලා හරි මේ ස්ථාවර නියෝග වෙනස් කළ ආංශික අධීක්ෂණ කාර්ක සභා පත් කිරීම ගැන මගේ ස්තුතිය පුද කරනවා. හැබැයි ක්‍රියාත්මක කිරීමේදී මම ඉල්ලීමක් කරනවා මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවල පරණසා ප්‍රතිපත්ති බිල්ස් ඇන් පොලිසීස් සාකච්ඡා කරන්න කාලය උදලා වැඩ කිරුවොත් හොඳයි කියලා. මොකද පසුගිය කාලේ අපි දැක්කා ආංශික අධීක්ෂණ කාර්ක සභාවට මේ සිල්ලර වැඩ එකෙක් ඒ ආයතන වල මාරු කිරීම උසස් වීම එව්ව ඇතර සාකච්ඡා කරන්න බෑ. පරණසා ප්‍රතිපත්ති සාකච්ඡා කළා රට සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. තැන්කියු.
ස්තුතිවන්ත වෙන ඔබතුමාට. මීළඟට ගරු විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 28ක් කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, ස්තුති කාලය ලබා දීම පිළිබඳව අද දින ස්ථාවර නියෝග සංශෝධන පිළිබඳව ගරු සභාවේ විවිධ අදහස් ප්‍රකාශයට පත් වුණා. අපිට ස්ථාවර නියෝග හදාගන්න බලය දීලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් විදිහට ව්‍යවස්ථාදායකේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රීති පද්ධතිය හදාගන්න අපිට බලතල දීලා තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 74 වෙනි ව්‍යවස්ථාව අනුව. ඒ වගේම අධිකරණය කියන්නේ ස්වාධීන ආයතනයක්, මේ ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු තුනෙන් එකක්. අධිකරණයටත් ඒ අධිකරණයේ කටයුතු පහසු කර ගැනීම සඳහා අවශ්‍ය රීති හදාගන්න සුප්‍රීම කෝට් රූල්ස් හදාගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 136 වෙනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලය දීලා තියෙනවා. එතකොට නීතියේ උල්පත වශයෙන් අපි සලකන මේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ බලය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාපිළිවෙත ස්ථාවර නියෝග අනුව සකස් කර ගැනීම, වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය හැම රටක්ම වගේ අනුගමනය කරන ක්‍රමයක්. දැන් අපිට තිබුණු ස්ථාවර නියෝග දෙදස් දහට වෙනකොට අපිට ඒ තරම්ම කාලයට අනුව ගැලපෙන්නේ නෑ කියලා තිබුණු අදහස අනුව 2018 ස්ථාවර නියෝග පද්ධතියක් හදලා මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරගනු ලැබුවා. මේ වන විට ඒකේ තියෙන අඩුපාඩුත් අපි දැකලා තියෙනවා. ඒ අනුව වර්තමානයේ තවත් සංශෝධන ගණනාවක් මේකට එකතු කරලා තියෙනවා. මේ එකතු කිරීමේ මූලික පරමාර්ථය තමයි පාර්ලිමේන්තුවේ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව තහවුරු කරන්න. දෙවනුව පාර්ලිමේන්තුව වගකීමෙන් යුතුව කටයුතු කරන බව තහවුරු කරන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ කාලය අපිට උපරිම ප්‍රයෝජනය ලබාගත හැකි ආකාරයට පාවිච්චි කරන්න. එතන මේ කරුණු සම්පූර්ණ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ගුණාංග මූලික ගුණාංග ලක්ෂණ මේ තුලින් පෙන්නුම් කරනවා. අද අපේ ස්ථාවර නියෝග අනුව අපි නොයෙකුත් කාරක සභා ඇති කරලා තියෙනවා. ආංශික කාරක සභා පිළිබඳව අද දිනයේ වැඩි උනන්දුවක් දක්වලා තියෙනවා. මොකද මීට ඒ පිළිබඳව සංශෝධනයන් ඇතුල් කරලා තියෙන නිසා. දර මේ පාර්ලිමේන්තුවේ සක්‍රීය දායකත්වය සහ ඵලදායිතාවය තීරණය වෙන්නේ අපි මේ පාර්ලිමේන්තුව තුළ කතා කරන දේ පමණක් නෙවෙයි. අපි මේ සභාවේ විවෘතව කතා කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීම, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න. නමුත් පාර්ලිමේන්තුවක් සාර්ථකද නැද්ද කියලා තීන්දුව වෙන්නේ අර ස්ක්‍රීන් එකේ පිටිපස්සේ ඉඳගෙන කරන කටයුතු වල තිබෙන සාර්ථකභාවය මත. කාරක සභා ගණනාවක් තියෙනවා. පාර්ලිමේන්තුවට තියෙන මූලිකම වගකීම තමයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ නීති සම්මත කර ගැනීම. දෙවනුව පාර්ලිමේන්තුවට තියෙන ප්‍රධාන වගකීම තමයි රටේ ජනතාවගේ මූල්‍ය පාලනය. මේ මූල්‍ය පාලනය සම්බන්ධව අපේ කාරක සභා ගණනාවක් තියෙනවා. කෝප් කාරක සභාව, ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව නැත්නම් කෝපා කියන සභාව, මූල්‍ය කටයුතු පිළිබඳව කාරක සභාව, මේ ආදී කාරක සභාවන් වලට අවශ්‍ය බලතල කුමක්ද කියලා තීරණය කරන්න ඕන මේ සභාව මගින්. ඒ බලතල ක්‍රියාත්මක කරන ක්‍රමවේදය කුමක්ද කියලා තීන්දුව කරන්නේ ඒ ආකාරයට. එතකොට ඒ ආයතන සාර්ථකව සිද්ධ වෙනවා නම් විතරයි ජනතාවට වග කියන පාර්ලිමේන්තු ක්‍රමයක් රට තුල නිර්මාණය වෙන්නේ. අපි දන්නවා පහුගිය දශක දෙකක කාලය ගත්තම කෝප් කාරක සභාව මේ රටේ ජනතාවගේ මූල්‍ය සම්බන්ධව වග කියන මන්ත්‍රීවරුන් විදියට, සමාජිකයන් විදියට මේ රටේ නොයෙකුත් ගනුදෙනු පිළිබඳව, රජයට ජනතාවට වෙච්ච අලාභහානි පිළිබඳව, අක්‍රමිකතාවයන් පිළිබඳව කරුණු බොහොමයක් හෙළිදරව් කරා. එතකොට මේ කාරක සභාව තියෙන්නේ විධායකයේ අධීක්ෂණය කරන්න. විධායකයට බලතල දීලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා. අධිකරණයට බලතල දීලා තියෙන්නේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න කියලා මේ පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා. එතකොට මූල්‍ය පාලනය සම්බන්ධව විධායකයේ විසින් ගනුදෙනු කිරීමේදී, කටයුතු කිරීමේදී ඒවා නීතියට අනුකූලව සිද්ධ වුණාද, ඒවා ඵලදායීතාවයකින් යුතුව සිද්ධ වුණාද කියන යනාදී කරුණු සියල්ල අධීක්ෂණය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලය ලබා දීලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කාරක සභාවක් කියන එක ස්වාධීන ආයතනයක් වෙන්න ඕන. අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට අපි දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. ආණ්ඩුවේ විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කරනවා ආණ්ඩුව සහ විපක්ෂ නියෝජනය කරමින් මේ සභාව තුළ. හැබැයි කාරක සභාවක් තුළ අපිට එහෙම බෙදීමක් තියෙන බෑ. කාරක සභාව කියන්නේ දේශපාලනය කරන ආයතනයක් නෙවෙයි. 2006 දී මම කෝප් කාරක සභාවේ සභාපතිවරයා වෙනකොට ඒ කාරක සභා තුළ තිබුණේ මේ බෙදිච්ච දේශපාලන සංස්කෘතියක්. ඒ සංස්කෘතිය මම 2006 වෙනස් කරා. පක්ෂභේදයකින් තොරව කුමන හෝ දේශපාලන පක්ෂයකින් එන මන්ත්‍රීවරයෙක් සමාජිකයෙක් ලෙස ඒ ආයතනය තුළ ජනතාවට වග කියන නියෝජිතයෝ විදිහට ස්වාධීනව කටයුතු කිරීමේ සංස්කෘතිය අපි ආරම්භ කරා. ඒ නිසාම කෝපකාරක සභාව රටට දැනෙන රටට පෙනෙන ආයතනයක් බවට පත් වුණා. ඊට ප්‍රථම කෝපකාරක සභාව කිව්වට අපේ රටේ කවුරුත් ඒ පිළිබඳව දැනගෙන හිටියෙත් නැහැ, කතා කරෙත් නැහැ. නමුත් ඒකේ නියම වගකීම යුතුකම ඉටු කරනකොට සක්‍රීයතාවයක් ඒක ඇති වෙනකොට සභාවේ වගේම මුළු රටේම ජනතාවගේ අවධානයට ලක් වුණා. ඒක තමයි කෙරෙන්න ඕනේ. ඒකට තමයි අවශ්‍ය බලතල ලබා දෙන්නේ. ඒකට තමයි අවශ්‍ය ක්‍රමවේද හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපේ තවත් කාරක සභා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳව කාරක සභාව. ඒ පිළිබඳව මේ ස්ථාවර නියෝගවලින් පැහැදිලි ප්‍රතිපාදන සකස් කරලා දීලා තියෙනවා. ඒත් වර්තමානයේ වෙනකොට අලුතින් මේ සිදුවෙන සමාජ ප්‍රතිසංස්කරණත් එක්ක මේ නීති රීතිවල තියෙන අඩුපාඩු අපිට ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා. පොද වරප්‍රසාද කමිටුවේ මම සභාපතිවරයා විදිහට දැන් මේ වෙන විට කටයුතු කරනවා. මේ වරප්‍රසාද කියලා කියපුවම සමහරු හිතනවා මේ මන්ත්‍රීලාට ඇමතිවරුන්ට මේ විශේෂ වරප්‍රසාද භුක්ති විඳින්න ඕන නිසා මේ පාර්ලිමේන්තු 51 1953 අපිට වරප්‍රසාද දීලා තියෙනවා කියලා. එහෙම වරප්‍රසාදයක් නෙවෙයි අපිට දීලා තියෙන්නේ. මේක වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ තුල මහා බ්‍රිතාන්‍යයේ මව් පාර්ලිමේන්තුව කියලා අදහස් හඳුන්වන්නේ පාර්ලිමේන්තුව තුල. වගේම මේ ක්‍රමය අනුගමනය කරන ඉන්දියාව ඇතුළු ඇමරිකාව වෙන ක්‍රමයක්. ඒත් මේ වරප්‍රසාද සහ බලතල කියලා පිළිගැනීමක් දීලා තියෙනවා. එතකොට මේ වරප්‍රසාද බලතල කිව්වම ජනතාව තුළ මතයේ තියෙන්නේ අපිට විශේෂ වරප්‍රසාද ගන්න, එහෙම නැත්නම් අපිට මුක්තියින් ලබා ගන්න සමාජයේ වෙනම කොටසක් විදිහට අපිට වැජබෙන්න දීපු අයිතිවාසිකමක් කියලා තියෙනවා මතයක්. ඒක සමාජයේ තියෙන වැරදි මතයක්. අපිට මේ වරප්‍රසාදය දීලා තියෙන්නේ වෙන කුමකටවත් නෙවෙයි, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. මේ පාර්ලිමේන්තුව තුළ භාෂණයේ නිදහස දීලා තියෙනවා. අපිට භාෂණයේ නිදහස නැත්නම් අපි මේ රටේ වෙන දේවල් ගැන අපිට කතා කරන්න බෑ. මේ රටේ දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්, වෙනත් සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන්න පුළුවන්. ඒ අය පමණක් නෙවෙයි විනිසුරුවරුන් සම්බන්ධව පවා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අපිට ඉඩ දීලා තියෙනවා. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. අධිකරණයේ සම්බන්ධයෙන් වන විට ඒ කාරණා පිළිබඳව වෙනමම යෝජනාවක් විදිහට ආවොත් විතරයි අපි කතා කරන්නේ. මොකද අපි අපේ අයිතිවාසිකම් ගැන කතා කරනවා වගේම ස්වාධීනත්වය කතා කරනවා වගේම පාර්ලිමේන්තුවට තමයි වගකීම සහ යුතුකම පැවරලා තියෙන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයත් රකින්න ඕනේ. ඒකට ඒ පිළිබඳව කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් සංයමයක් ඇතුව. ඒ සංයමයට අදාළ විධිවිධාන මේ ස්ථාවර නියෝග වලින් හඳුන්වා දීලා තියෙනවා. නිසා මන්ත්‍රීවරුන්ට මේ භාෂණයේ නිදහස දීලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න. අපි අපේ ප්‍රශ්න ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මේ පාර්ලිමේන්තුව අපි ඇවිල්ලා කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න, රාජ්‍ය ආයතනවල ප්‍රශ්න. ආයතනවල ප්‍රශ්න කියන්නේ ජනතාවට බලපාන ප්‍රශ්න. නිසා අපිට ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න බැරි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බෑ. හැබැයි ඒ වගේම මේ පාර්ලිමේන්තුව පිළිබඳවත් ඕන කෙනෙකුට විවේචනය කරන්න, අර්ථ නිරූපණ ඉදිරිපත් කරන්නත්, පොදුවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ පිළි අරගෙන තියෙනවා. ඒ අයිතිය තියෙනවා. හැබැයි ඒ අයිතිය තුළ මේ ආයතනයේ තිබෙන විශ්වසනීය භාවය, මේ ආයතනයේ තියෙන ගෞරවනීය භාවය කෙලෙසන විදිහට අදහස් ප්‍රකාශ කරන්න, පුවත් ප්‍රකාශ කරන්න කාටවත් බලයක් අයිතියක් නැහැ. ඒ අයිතිය වැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒක වළක්වන්න තමයි පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතක් තියෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට විශාල බලයක් පැවරලා තියෙනවා. ඒ බලය අපි මෙච්චර කාල පැහැදිලිව එලිපිට ක්‍රියාත්මක කරේ නැහැ. දැන් අධිකරණයට අපහාස කරොත් යම්කිසි තැනැත්තෙක් ඔහුට සිර දඬුවම් දෙන්න පුළුවන්. මම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පවා හිරේ දමලා තියෙනවා අධිකරණයට අපහාස විදියට කතා කරපු නිසා. ඒක රටේ නීතිය. ඒ නීතියට අපි ගරු කරන්න ඕන. දැන් අද දිනේදීත් මා සම්බන්ධව කරපු ප්‍රකාශයක් සම්බන්ධව යම් තැනැත්තෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් දුන්නා. අවුරුදු දෙකක සිර දඬුවමක් රුපියල් ලක්ෂ 3ක දඩයක්. හැබැයි සමාව ගැනීම කියන කාරණය පිළි අරගෙන බාර අරගෙන ඒක අදඬුවම තරමක් ලිහිල් කර අවුරුදු පහකට අත්හිටෙවුවා. එහෙම නැත්නම් අධිකරණය ගෙනියන්න බෑ. අධිකරණ නිලධාරියෙක් විදියට කටයුතු කරන කෙනෙකුට බාධා කරොත් ඒ නීති ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේමයි පාර්ලිමේන්තුවේත් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට අනේනකොට බාධා කරනවා නම් ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරනවා නම් ඔවුන්ට අසත්‍ය චෝදනා බොරු චෝදනා ඉදිරිපත් කරලා මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරනවා නම් ඒ පිළිබඳව කටයුතු කරන්න අපිට වගකීමක් තියෙනවා. අපිට සිද්ධ වුණා ඊයේ දිනේදීත් ඒ වගේ යම් යම් කාරණා සම්බන්ධව තීන්දුව තීරණ ගන්න. ඒක නිසා ඒක අපි කරන්නේ අපේ පුද්ගලිකත්වය පදනම් කරගෙන නෙවෙයි, මේ ආයතනයක් විදියට පාර්ලිමේන්තුව කෙරෙහි තිබෙන ජනතා විශ්වාසය තවදුරටත් අපි තියාගන්න ඕනේ. මේ විශ්වාසය ජනතාව තුළ නැති වුණොත් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙනවා කියන්නේ මේ රටේ ඉන්න කිසිම මනුස්සයෙක්ගේ ජීවිතය පිළිබඳව වගකීමක් ගන්න කෙනෙක් නැතුව යනවා. ඔවුන්ට තියෙන රැකවරණය ආරක්ෂාව නැතුව යනවා. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික රාමුව ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ මට්ටම් වලින් අපේ රටේ නීති ක්‍රියාත්මක වෙනවා. මුඛ්‍ය වශයෙන් ප්‍රධාන වශයෙන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තියෙනවා. ඊට පහලින් තියෙන ව්‍යවස්ථාපිත නීතිය ස්ටැටියුටරි ලොස් පාර්ලිමේන්තු බලතල වරප්‍රසාද පනතේ ගණයට වැටෙනවා. ඊට පහලින් තියෙනවා රීති රෙගුලාසි ස්ටෑන්ඩින් ඕඩර්ස් ස්ථාවර නියෝග පාර්ලිමේන්තු සම්බන්ධයෙන් වෙන විට ස්ථාවර නියෝග. ඒ ස්තරයේ තියෙන රීති. ඉතින් මේ ස්තර තුනක් අපි තුනක සංකලනය තුළ තමයි මේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ ක්‍රමවේදය ආරක්ෂා වෙන්නේ. ඒ තුළ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ. ඉතින් පාර්ලිමේන්තු ක්‍රමයේ විද වැටුණොත් මේ රටේ විධායකයට පැවැත්මක් නැහැ. පාර්ලිමේන්තු ක්‍රමයේ බිඳ වැටුණොත් මේ රටේ අධිකරණයට පැවැත්මක් නැහැ. ඒක නිසා අද දිනේදී කාලීන වශයෙන් අත්‍යවශ්‍යයි කියලා කල්පනා කරනු ලබන අපේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමාලා ඇතුළු මහලේකම්තුමා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය මේ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කරලා ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ සංශෝධන ඉතාම කාලෝචිතයි. මේ සංශෝධන ඉදිරිපත් කරලා තියෙන්නේ කලින් කිව්වා වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනතාවගේ ආරක්ෂාව සුඛ විහරණය වෙනුවෙන්. ඒ අනුව මෙම සංශෝධනයන් සම්මත කර ගැනීම සඳහා අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ පක්ෂ භේදයකින් තොරව සියලුම ගරු ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් සහයෝගය ලබා දෙන බව. ඒ අනුව ඉදිරියේදී මේ පාර්ලිමේන්තුව කියන ආයතනය තවදුරටත් ශක්තිමත් සහ ජනතාවට වග කියන ආයතනයක් විදියටත් ඒකම අභ්‍යන්තරික වශයෙන් මතුවන ප්‍රශ්න මේ පාර්ලිමේන්තු සභාව තුළට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය නැති වෙන විදියට කටයුතු නොකිරීමට වගා බලා ගැනීමත් අපේ යුතුකම. දැන් ගරු සභාපතිතුමනි, ඔබතුමා ඊයේ දිනේදී දැක්කා අපේ පාර්ලිමේන්තුවේ කාලය වෙන් කිරීම පිළිබඳව කතාවල් කොහොමද ලබා දෙන්නේ කියන කාරණා පිළිබඳව මේ ස්ථාවර නියෝගවල පැහැදිලි ප්‍රතිපාදන තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපාදන සම්බන්ධව යම් හිස්තනක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ හිස්තන පුරවන්න බලය දීලා තියෙනවා කථානායකතුමාට. ඒතර කථානායකතුමාගේ එතුමා වෙනුවෙන් ওই ආසනයේ වාඩි වෙන ඔබතුමාලගේ වගකීම තමයි ඒව කළමනාකරණය කරන්නේ. ඒතර අභ්‍යන්තරික වශයෙන් අපි කතා කරලා එකඟ වෙලා සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යා යුතු. නමුත් සමහර අවස්ථාවලදී අභ්‍යන්තරයේ කතා කරපු දේ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරලා පැය ගණන් තර්ක විතර්ක කරලා දේශපාලනික වශයෙන් වෛරය වපුරවලා කතා කරන අවස්ථා අපි දකිනවා. ඊයේ දිනේ මම දැක්කා ඒක. එහෙම වුණාම මේක බලාගෙන ඉන්න ජනතාව තුල ගොඩනැගෙන මතය මොකක්ද? පාර්ලිමේන්තුව කියන එක අපි කියනනේ මේක උත්තරීතරයි කියලා. නේද උත්තරීතර ආයතනයක හැසිරීම කටයුතු ඔක්කොම උත්තරීතර විදිහට වෙන්න ඕන. ඉතින් මේ කාලය බෙදා ගැනීම පිළිබඳව ප්‍රශ්න, කතාවෙන් කිරීම පිළිබඳව ප්‍රශ්න ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා ඇතුළු පක්ෂ නායකයෝ එකතු වෙලා ඇතුළේදී කතා කරගෙන ඉන්න ඕන. ඒක මේ සභාවට ගේන්න එපා. සභාවට ගෙනල්ලා මේ සභාව අපහසුතාවයට අපිව පත් කරන්න එපා. මේ රටේ මන්ත්‍රීවරුන්ට මේ පාර්ලිමේන්තුව තුළ තියෙන ගෞරවය කෙලෙසෙන්න දෙන්න එපා. ඒක මුල් පුටුවේ වගකීමක්. ඒ නිසා මේ ස්ථාවර නියෝගත් ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න හේතු වෙනවයි කියලා අපි දන්නවා. ඒ අනුව මේ සංශෝධනයන් සම්මත කර ගැනීම සඳහා සභාවේ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලාගේ අපි සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බොහොම ස්තුතියි.
ස්තුතියන්ත ඔබතුමාට.